సమంతా చక్కవాలి సువత్ర గచ్చంతు దేవత సద్దమ్మం మునిరాజస్ సునంతు సగ్గముక్కదం ధమ్మశ్రవణకాలు అయం బదంతా ధమ్మశ్రవణకాలు అయం బదంతా ధమ్మశ్రవణకాలు అయం బదంతా నమో తస్స భగవతో అరహతో సమ్మా సంబుద్ధస్ నమో తస్స భగవతో అరహతో సమ్మా సంబుద్ధస్ నమో తస్స భగవతో అరహతో సమ్మా సంబుద్ధస్ ఏ అప్పగే శాస్త్రు సమ్మా సంబుదురజానన్ వహన్సేట అప హెమదినా గేమ నమస్కారే వేవా. అదాత్ మే ఉతుమ్ ధర్మానుశాసనవ సదహ సదహతి దాయకత్వే గిన కటయుతు కరాన్ని అంక 1141 జయంతిపుర ఉనగలా విహిర పొలొన్నరువ పదించి ఎచ్ఏ చంద్రలతా మహాత్మ్య ప్రధాన పిన్నొత్ పిరిసై మే ఉతుమ్ దేశనావట దాయకత్వేగిన కటయుతు కరాన్ని చంద్రలతా మహాత్మ్య తులు పిన్నుతుంట దేశనావ అవసానే అపి అనుమోదనా కరాండు బలాపొరొత్తు వెనో దెన్ ధర్మశ్రవణే కరాన్నట కాలయ పిన్నొత్ని బుదురజానన్ వహన్సే నమక్ బోహోమ కాలికిం పహల వెలా అప్పట మీ మతుకరణ ధర్మే అతిశయిన్మ ప్రణీతే కాక్ ప్రముదితే కాక్ కౌరు హరికెనెక్కే ధర్మీ మత ఎదును ఏదెనెకి నా తుల సంసిధీమక్మై మతు ఎన్ని నివీమక్మై మతు ఎన్ని సువపత్వీమక్మై మతు ఎన్ని బుదురజానన్ వహన్సే నమక్ బోమ కాలికట సరయక్ మే మిహిమత పహలవి వదారణో సుందర సత్యాక్ ఏతమై చతురారి సత్య. ఏ చతురారి సత్య అవబోధ నోవిచ్చని సాతమై మీ దుఃఖ పావతిన్ని కేల లోకి అప్పుడు కౌరవత్తు గణలానే చతురారి సత్య అవబోధయాక్ నెతికమ నిసాయి మీ ములుమహత్ సంసారిక దుఃఖం నిర్మాణి వెన్ని కేల అప్పట కౌరు తుగాన్నాన్ని కియాల దీనినే నమూత్ బుధురజానాసికి ధర్మీ మతే దినుకొట అప్పట దెనెనో అప్పట తేరెనో మీ బలాగ్నిద్ది దుఃఖ నిమావెనో హండన వెలపిన సోసుసుం హెలన మట్టమీ జీవితం సంపూర్ణిమ్యా మిదిలియనో దుఃఖిత పీడాకారి జీవనచర్యావిం సదాతనికవే అతమిదినో ఇక హరి అపూరుద్యాక్ మట బహో దినిక్యల తీనో ధర్మీమత ఎదినిక కెసే వత్ అహాగనిద్ది సంసిందిన భవ అహగ నిన్నుకొట తమంతుల మహా పుదుమాకార సహల్లువక్ ఏతి విన భవ ఏ అహపు దేవాల జీవితేటి యోధనకొట హయ్య హితక్ ఎదిన భవ దెన్ పిన్నొద్ని ఇక పారటం కినిక్ లెడవును ఏటేక దరాండు పే దెన్ అపి నొహితన వెలావక నొహితన విద్యట అపి బరపతల విద్యట లెడవునా కిల హితాండుకు బలాపొరొత్తు నొవన అవకాశేకదీ బరపతల రోగీ తత్వ కపితుల మతునో పిన్నత్ని ఏ వగే విలావక సమహారవిట ఏ రోగే నిసా నిమి యాతులు ఎతివెచ్చి బరపతల దోమనస్సే నిసా సమాట మేరెండు పులువం హార్ట్ అటాక్ కొగే అవిల్లా ఒయాలకి సమీపతం ఆయట హిమే కక్కునా తొయ్ పిన్నతుండ్లాట దనిన్ను పులువాం జీవితే ఇవరై వగి అబై ధరమే కహాగన హిటియో యా లెడ వెనుకొట యా వేటిన్నే ధరమేక్ ధరపు ధరమేక్ విమసపు కెనిక్ లెడ వెనుకొట యా కవదాకు అత్ కడాగన వేటిన్నే యాగి జీవితే బిందవ వేటిమ్నే యాగి జీవితే పుదుమ శక్తిమత్ యా హెమ వెలావకం యా పత్తుచ తత్వ ధారమీం బలాన్ని ඒ වගේ මෙයා දන්නවා ධර්මයක් තිබ්බොත් එයා අනාතනේ කියලා. දැන් ජීවිතේ මරණය සහ උපත කියන්නේ මරණයත් එක්ක ආයෙ උපතනේ හම්බෙන්නේ. ආයෙ මැරිලා උපදිනවනේ. ඒ මැරිලා උපදිනකොට ඉපදිලා මැරෙනකොට මේක ලෝකේ අතිශයින්ම ස්වභාවික දෙයක් විදියට අපි මේ කතාව දැක්කොත් හොඳටම ස්වභාවික තත්ත්වයක් විදියට මේ කතාව දැක්කොත් පින්නත් න්යාට ස්වභාවික සංසිද්ධියක් ජීවිතය ඇතුලේ ක්‍රියාත්මක වෙනවා කියලායි පේන්නේ. හරියට වතුර ගලනවා වගේ, හුලං හමනවා වගේ, ඉර පායනවා වගේ. ස්වභාවිකයි නියෝ. ඒ වගේම දැන් කෙනෙක් ඉරපායනකොට අඬන්නේ වැළපෙන්නේ නෑනේ. හුළඟ හමාගෙන යද්දි මිනිස්සු අඬන්නේ නෑනේ. වතුර ගලනකොට අඬන්නේ නෑනේ. ස්වභාවික රිද්මයක් නේක. ස්වභාවිකත්වයකට අයිති දෙයක් නේක. ඒ වගේ මෙයා ලෙඩ වෙනකොට, දිරනකොට, කැඩෙනකොට, බිඳෙනකොට, වැටෙනකොට එන්නේ කඳුළු. එයා දන්නවා ප්‍රතිසන්ධිය කරා නැවත විඥානේ බැස ගන්නවා කියලා. චුතියත් එක්ක යාට පැනවෙන්නේ ප්‍රතිසන්ධිය බව එයා දන්නවා. එතකොට චුතියත් එක්ක ප්‍රතිසන්ධිය පැනවෙනවා කියලා දන්න කෙනාට චුතියත් එක්ක ප්‍රතිසන්ධිය කරා යන කෙනා එයා දන්නවා ඒ ප්‍රතිසන්ධිය පැනවෙන්නේ කර්ම සංස්කාරවන්ට අනුව කියලා. එයා දන්නවා ඒක. ඒ ප්‍රතිසන්ධිය පැනවෙන්නේ කර්ම සංස්කාරවලට අනුවය කියලා දන්න කෙනා තුළ නිවීමක්මයි මතුවෙන්නේ. සුවපත්වීමක්මයි මතුවෙන්නේ. එයා දන්නවා ඒක ඇතුලේ එයා තනාත නැහැ කියලා දන්නවා. ගොඩාක් අය මැරෙන්න බය, මැරිලා කොහේ උපදීද කියලා දන්නේ නැති කමට. උපතින තැන නිශ්චිත අදහසක් තියෙනවා නම් මිනිස්සු මැරෙන්න බයනේ. මැරිලා උපදින තැන පිළිබඳ පින්නතුන්ලාට නිශ්චිත අදහසක් තියෙනවා නම්, නිශ්චිත අදහසක් තියෙනවා නම් එයා බයනේ. එයා දන්නවා සුගතිය යනවා කියලා. එයා දන්නවා එයාට පිළිසරණක් තියෙනවා කියලා. එයා දන්නවා එයාට රැකවරණයක් තියෙනවා කියලා. එයා ඒක දන්නවා. එයාට රැකවරණයක් තියෙනවා කියලා. ඉතින් රැකවරණයක් තියෙනවා නම් එයාට තියෙනවා ධර්මයෙන් ගොඩ නැගිච්ච, කුසලයෙන් ගොඩ නැගිච්ච, පිනෙන් ගොඩ නැගිච්ච අභිමානයක්. එතකොට මේ ජීවිතය ඇතුලේ ධර්මයක් දියුණු කරගෙන ඉස්සරහට යනවා නම් අපි ඔය ඉන්න මට්ටම හොඳටෝම මදි. දැන් මේ වගේ සුන්දර ධර්මයක් අපේ දෝතට ලැබිච්ච එකේ, ඒ කියන්නේ මේ ධර්මය අතිශයින් පාරිශුද්ධයිනේ. මේ වගේ ධර්මයක් ලැබුණු එකේ අපි මීට වඩා ටිකක් උනන්දු වෙන්න ඕන ධර්මයට. එතකොට මීට වඩා ධර්මයට උනන්දු වෙනවා කියලා ඔයාලා මොනවද කරන්න ඕන? ධර්මයට උනන්දු වෙනවා කියලා පින්නතුන් මොනවද කරන්න ඕන? විශේෂ යමක් කරන්න නැහැ. ධර්මයට උනන්දුයි කියලා ওই පින්නතුන්ලාට විශේෂ යමක් කරන්න නැහැ. අතිශයින් විශේෂ දෙයක් කරන්න නැහැ. ওই පින්නතුන්ලාට ධර්මී නාමයෙන් තිබෙන්නේ, ධර්මී නාමයෙන් තිබෙන්නේ සද්ධාවට අදාළ වෙන විදිහට ප්‍රඥාව හදාගන්න. ඔය මේ මව්වරුන්ට ගොඩාක් සද්ධාව හොඳට තියෙනවනේ. ඒ සද්ධාවට හරියන විදිහටම ප්‍රඥාව හදාගන්නයි තියෙන්නේ. අපිට සෝවාන් වෙන්න බැරි ප්‍රඥාවෙන් විමස ගන්න ඇති නිසා. ප්‍රඥාවෙන් විමසගත්තොත් එයා වැඩි කාලයක් යන්න කලින් මේ වගේ ධර්මයක් තුල රැකෙනවා. මොකද මේ ධර්මය ඒසා ප්‍රතිබල සම්පන්නයි. මේ ධර්මය කියන්නේ දුර්වල එකක් නෙමෙයි. මේ ධර්මයේ ගොඩාක් ප්‍රතිබල සම්පන්න එකක්. ඒ ධර්මයට එකතු වෙන්න බැරි වීම අපේ පුද්ගලික ප්‍රශ්න. ධර්මයට එකතු වෙනවා කියන්නේ ඔය පිනතුල්ලා මේ පන්සල් වලට ගිහින් ඉන්නකවත්, හාඳුරුරු ඇසුරු කරනකවත්, දන් පෑන් පුදනකවත්. ඒක ධර්මයට එකතු වීමම නෙමෙයි. ධර්මයට එකතු වීම කියන්නේ පටිච්ච සමුප්පාදයෙන් විමසනවා, ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මත ශක්තිමත් වෙනවා. විමසීම සහ ශක්තිමත් වීම කියන මේ කාරණා දෙකම ජීවිතේ අවබෝධය කරා යනවා නම් අතිශයින්ම වැදගත්. අවබෝධය කරා යනවා නම් ඉතාම වැදගත්. ඔය මව්වරුන්ට හොඳ සද්ධාවක් තියෙනවා. ඇත්තටම සද්ධාවේ කිසිම අඩුවක් නැහැ. තියෙන්නේ ප්‍රඥාවේ අඩුපාඩුව. පඤ්ඤාය පරිසුජ්ජති, ලෝකේ පිරිසුදු වීම සිද්ධ වෙන්නේ ප්‍රඥාවෙන්. නාල පිරිසුදු වෙන්න බෑ. ඇඳුම් හොදගත්ත කියලා මිනිහෙක් පිරිසුදු වෙන්නේ නෑ. පිරිසුදු වෙන්නේ මොකෙන්ද? ප්‍රඥාවෙන්. කාලාන්තරයක් තිස්සේ කෙලෙස් වලින් කිලිටි වුණු ජීවිතයක් අපට තියෙන්නේ. ඒක කාලයක් තිස්සේ වෙච්ච එකක්. ඒක දවසක් දෙකක් තුනක් නෙමෙයි, කාලයක්ම අපේ ජීවිතවල වෙච්ච දෙයක්. සෑහෙන කාලයක් තිස්සේ ඔය අරුබුදේට අපි පත් වෙලා ඉන්නේ. ඒක පොඩි පහේ අරුබුදයක් නෙමෙයි. කාලයක් තිස්සෙම වෙච්ච දෙයක්. ඉතින් මේ පිරිසුදු වීම ප්‍රඥාව වන්නු අයෝමය තත්වයකින් හැර කරන්න බෑ. ତොර අපි මේ සද්ධාව මත පිහිටපු එකමයි ප්‍රඥාවට පාවිච්චි කරන්න. ඒ සද්ධාව මත පිහිටපු අපි ප්‍රඥාව වඩන්න පාවිච්චි කරන හැකියාව වීරිය. එතකොට ප්‍රඥාවෙන් විමසා ගන්න කෙනාට ඒ මොහොතට එකතු වීමට උපකාර කරන දේ සමාධිය. ප්‍රඥාවෙන් කුමක්ද කළ යුත්තේ? සතිය. ඔන්න ඕකයි ඉන්ද්‍රිය ධර්ම කියන්නේ. ඉන්ද්‍රිය ධර්ම කියක් තියෙනවද? පහක් තියෙනවා. සද්ධා, විරිය, සති, සමාධි, පඤ්ඤා කියලා. බ්‍රැන් ඔය මව්වරුන්ට, මේ ශාලාවට එකතුණු මේ අම්මාවරුන්ට සද්ධාවක් තියෙනවා. හොඳ සද්ධාවක් තියෙනවා. ඒක ඒ කාලේ ඉඳලම තිබ්බ එකක්. ලංකාව වැඩ හිටි අම්මලාගේ ජීවිතවලට බද්ධ වෙච්ච එකක් සද්ධාව. ඒක පිරිමි උදවියගේ නැති එකක්. මේ කාන්තාවන්ට සාපේක්ෂව ඔය අම්මලාට තියෙන සද්ධාව තියෙනු නේද? ඒක බොහෝ පිරිමින්ට නෑ. ඒක ඔය මේ ලංකාවේ ස්ත්‍රීන්ගේ ජීවිතයට බද්ධ වෙච්ච එකක්. ඒක ජීවිතේටම එකතු වෙලා, ජීවිතේට කවලම් වෙලා ලංකාවේ ඒ කාලේ අම්මලා පුදු. දැන් උනක් බලන්නකො, ඒ ගම්වල පන්සල් වලට හරි ලෙන්ගතු අම්මලා ඉන්නවා. ඒගොල්ලෝ සමහරට තමන්ගේ දරුවන්ට වඩා සංඝයාට හරිම කිට්ටුයි. ගිලම්පස ටික ගිහින් දෙනවා, ලෙඩ වුණාම් බෙහෙත් ඒ ටික හොයලා බලනවා. සමහරට ඒ අම්මා එයා ගැන හොයන්නේ නැහැ එච්චර. එයා යාට බෙහෙත් ටික ගන්න ඒවා රෝමියව හොයන්නේ නැහැ. ඒ අර ජානවලටම ගියපු මහ මොකද්ද ගැඹුරු සද්දාවක් ලංකාවේ අම්මලාගේ තියෙනවා. එහෙම තියෙන අම්මලාට සෝවාන්වත් වෙන්න බැරියයි කියලා අපි හොයන්න ඕන. එච්චර සද්දාවක් තියෙන ස්ත්‍රීන්ට ඇයි මේ ජීවිතේ සෝවාන්වත් වෙන්න බැරි? සත්තාව තියනවා. ඒකට සාපේක්ෂව අර ඉතුරු ගුණධර්ම ඔසවා තියන්නේ. ඒකයි තියෙන ප්‍රශ්නේ. ඒකට සාපේක්ෂව ඒ ගුණධර්ම ඔසවා තබන්නේ. ඉතින් ජීවිතයේ මේ සත්‍ය අවබෝධය කරා යනවා නම් ඔයාලට මේ ජීවිතේ දුකක් කියලා මේ අම්මලාට හොඳට තේරෙනවනේ. මේක දුකෙන්ම පිරිච්ච තැනක්, දුක විතරයි තියෙන්නේ, ඉතාම විඩාබර එකක්, වෙහෙස කරයි මේ ජීවිතේ කියලා මේ අම්මලා හොඳටම දන්නවා. ඒකයි කියන්න දෙයක් නැහැ, හොඳටම දන්නවා ඒක ගැන. එහෙම දැනගත්තට මේ අම්මලාට ප්‍රඥාවේ අඩුපාඩුව හැදුවේ නැත්තම් මේ ප්‍රශ්නේ විසඳන්න බෑ. මොන බලම ලස්සන දෙයක් මේ කියන්නේ. හොඳට ඔළුවට ගත්තොත් මේ දේශනාව ඇති යම් කෙනෙකුට නිවන් මඟ වඩාගෙන ඉස්සරහට යන්න. සද්ධාව වැඩෙන විදියට අපි මොනවද කරන්නේ? බුදුරජාණන් සද්ධාවේ ඵලය විදියට අපි අත්දකින්නේ මොනවද? බුදුරජාණන් වහන්සේට බුද්ධ පූජා පවත්වනවා සද්ධාවටනේ ඔක්කොම කරන්නේ නේද? භාවනා වශයෙන්ුත් සද්ධාවට අපි මොකද්ද කරන්නේ? බුද්ධානුස්සතිය වඩනවා. කොහොමද වඩන්නේ? බුදුරජාණන් වහන්සේ අරහං වනසේක. රහසින්වත් පව් නොකළ නිසා අරහං වෙනවා. චතුරාර්ය සත්‍ය අවබෝධ කළ නිසා සම්මා සම්බුද්ධ වෙනවා. ත්‍රිවිද්‍යාව උපදවාගෙන පසළොස් චරණ ධර්ම වැඩූ නිසා විඥා චරණ සම්පන්න වෙනවා. නිවනට පත් වූ නිසා සුගත වෙනවා. ලෝකය විනිවිද අවබෝධ කළ නිසා ලෝකවිදූ වෙනවා. මේ ධර්මයේ ලෝකයා අභිමුඛ තැබූ නිසා පුරිස ධම්ම සාරතී වෙනවා. දෙව් මිනිසුන්ගේ ගුරුවරයා නිසා සත්තා දේව මනුස්සානං වෙනවා. මහා කරුණාවයි මහා ප්‍රඥාවයි වඩලා ඒවා පරතරටම දියුණු කරපු නිසා බුද්ධ වෙනවා. මේ ජීවිතයේදීම තුන් ලෝකයෙන්ම මිදෙන්ට වාසනාවක් තිබ්බ නිසා, භාග්‍යවන්ත වූ නිසා භගවා වෙනවා කියලා වඩනවා නේද? ඔය ටිකවත් දන්නේ නැත්නම් ඉතින් මොකක්වත් කරන්න අමාරුයි. ඕම වඩන කෙනා ඒක හොඳ දෙයක්. ඒකෙන් පුළුවන් සත්‍ය අවබෝධයේ පැත්තට දොරගුල් විවර කරගන්න පුළුවන්. ඒකෙන්ම අපට පුළුවන් සත්‍ය අවබෝධයේ පැත්තට එකතු වෙන්න පුළුවන්. බලන්න කොච්චර වටිනවද කියලා මේ කාරණේ මම මේ සරලව කියන්නේ. එවන මේක දේශනාවකින් පුළුවන් ඕනනම් සෝවාන් වෙන්න. ඊට පස්සේ අර ප්‍රඥාව වඩන්න වීරිය කරන්න ඕනේ. දැන් ඕකම හැමදාම කරගෙන ඉඳලා හරියනවද? නෑ. ඉතින් අර මේ අපිට විදර්ශනා පටිපාටියක් ඕනනේ. විපස්සනාමය දැක්මක් ඕනනේ අපේ ජීවිතවලට. එහෙම නැත්තම් අපිට මුකුත් කරන්න බෑනේ. විදර්ශනාමය හැකියාවක් අපේ ජීවිතවලට ඕන කරනවා. එතකොට මේ විදර්ශනාමය හැකියාව අපේ ජීවිතවල අහිමි වුණොත් අපට කිසි දෙයක් කරගන්න බෑ. මේ හැකියාව අපේ ජීවිතවලට අතිශයින්ම උවමනයි. ඒක ඉතාම වැදගත් දෙයක්. පින්නත්ටි ඒක මේ වගේ. බුදුරජාණන් වහන්සේ ප්‍රඥාවට අදාළව විමස ගන්න කෙනෙකුට වදාළ දේවල් ටිකක් තියෙනවා. එයා ඒ විදියට බුදුගුණ වඩලා එයා බලන්න ඕන, දැන් අපට බුදුරජාණන් වහන්සේ දුක කියලා වදාළේ කුමක්ද? දැන් දුක්ඛ සත්‍යයේදී දුක කියලා කෙටියෙන් වදාළේ මොකද්ද? මොකක් කියලාද හිතන්නේ? මොකද්ද දුක කියලා වදාළේ? දැන් ඉපදීම දුකයි. ඔන්න බලන්න, ජරාවට පත්වීම දුකයි. ලෙඩ වෙන එක දුකයි. වයසට යන එක දුකයි. ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස ඔක්කොම දුකයි. හරි. ඒකේදී අන්තිමටම වදාළ මොකද්ද? මොකද්ද? පංච උපාදානස්කන්ධා දුක්ඛා කියලා. ඒක වදාළේ සංකේපයෙන්. සංකේපයෙන් කියන්නේ කෙටියෙන්. ඒ කියන්නේ බුදුරජාණන් සදල සංකිටේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. මහණෙනි, ඔය දුක මොන විදියට තිබ්බත්, ඔය කියන දුක කොයි විදියට තිබ්බත් නුඹලාට මම හකුළුවලා කියන්නම්. කෙටියෙන් කියන්නම්. සංකිත්තේන පංචඋපාදානස්කන්ධා දුක. මහණෙනි ඔය මොනවා කිව්වත් පංචඋපාදානස්කන්ධයයි දුක. එතකොට එහෙනම් අපි මිදිය යුත්තේ පංචස්කන්ධයෙන්. මිදෙන්න ඕන මොකෙන්ද? පංචස්කන්ධයෙන් මිදෙන කම්ම දුක තියනවද නැද්ද? තියෙනවා. බෙහෙත් බිව්වා කියලා හරියයිද? ඉතින් බෙහෙත් බිව්වම ලෙඩ එහෙට මෙහෙට සෙම ටිකක් ඇවිස්සෙන එක අඩු කරගන්න පුළුවන්. වාතයේ කිපෙන එක අඩු කරගන්න පුළුවන්. පිත කිපෙන එක අඩු කරගන්න පුළුවන්. සෙම කිපෙන එක අඩු කරගන්න පුළුවන්. එම අඩු කරගන්න පුළුවන්. හැබැයි එහෙම අඩු කරගන්න පුළුවන් වුණාට බුදුරජාණන් වහන්සේ අපට වදාලා ලස්සන දෙයක් සංකේපයෙන් මහණෙනි මා නුඹලාට කියන්නම් එක දෙයක්. මොකද්ද? පංචඋපාදානස්කන්ධා දුක්ඛ. සංක්ෂිප්තව ගත්තොත් පංචඋපාදානස්කන්ධයයි දුක. එතකොට මේ පංචඋපාදානස්කන්ධයෙන් මිදීමට අපි කළ යුතු වන්නේ පංචඋපාදානස්කන්ධේ විදර්ශනා කිරීමයි. අන්න ඒක තමයි විශේෂ දේ. දැන් මෙතන නම් ප්‍රශ්නේ තියෙන්නේ, දැන් මේ පිනතුන්ගේ මේ මාත්‍රක මේ ගෙවල් තියෙන පොළොන්නරුවේ කියලා මේ දායකත්ව මේ මෙහිනම් ප්‍රශ්නේ තියෙන පොළොන්නරුවේ ප්‍රශ්න විසඳන්න පුළුවන්ද? බෑ. මෙහිනි ප්‍රශ්න විසඳ ගන්න ඕන. දැන් උදාහරණයක් විදියට ඇඟ ඇතුලේ නම් ප්‍රශ්නේ තියෙන්නේ. ඒකට බෙහෙත් තෙල් ගාලා හරියයිද? නැහැ, ඒකට ඇතුළටනේ බෙහෙත්. එන ඇතුලේ ප්‍රශ්නේ ඇතුළට විසඳ ගන්න දෙන්න ඕන. එළිය ප්‍රශ්නයක් නම් ඉදිමුමක් නම් තැලුමක් නම් අපිට බෙහෙත් තෙල් ටිකක් ගාලා මොකක් හරි කරලා ප්‍රශ්නේ විසඳ ගන්න පුළුවන්. එහෙනම් මේකෙන් ප්‍රශ්නේ තියෙන තැනටයි විසඳුම යොදන්න ඕන. වෙන තැනකට නෙමෙයි. ප්‍රශ්නය තියෙන තැනටයි විසඳුම යොදන්න ඕන. වෙන තැනකට විසඳුම යොදලා වැඩක් නැහැ. වෙන තැනකට යොදලා වැඩක් නැහැ. එතකොට ප්‍රශ්නය යම් තැනකද තියෙන්නේ, එතනටමයි විසඳුම අවශ්‍ය වෙන්නේ. එතනටමයි අවශ්‍ය වෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේගේ උතුම් බුද්ධ දේශනාවට අනුව ජීවිතය විමසනකොට, ජීවිතේ කියවනකොට අපි වැදගත් දෙයක් තේරුම් ගන්න ඕන. අපි අතිශයින්ම වැදගත් දෙයක් තේරුම් ගන්න ඕන අපේ ජීවිතවල. ඒ තමයි පින්වත්නි, මේ ලෝකයේ දැන් අර බුදු ගුණ, බුදුරජාණන් වහන්සේ සම්බන්ධ ගුණ තියෙනවනේ. ඒ බුදු ගුණම අපට පුළුවන්, දැන් අපි හර වඩන ක්‍රමයක් තියෙන්නේ. දැන් අපි නිකන් හැමදාම බුද්ධානුස්සති වඩන්නේ, අරහං වනසේක සම්මා සම්බුද්ධ. ඕකම අපි පාවිච්චි කරනවා ස්කන්ධයන් දෙස බලන්න. ස්කන්ධයන් දෙස බුදුරජාණන් වහන්සේ, බුදුරජාණන් වහන්සේ මේ ස්කන්ධයන් මිදුණු විදිය අරමුණු කරලා අපි බුදු ගුණ වඩන්න පටන් ගන්න. අන්න ටිකක් දියුණුයි දැන්. බුදුරජාණන් වහන්සේ ස්කන්ධයන්ගෙන් මිදුණු විදිය අරමුණු කරනවා. බුදුරජාණන් වහන්සේ ස්කන්ධයන්ගෙන් මිදුණු විදිය අරමුණු කොට බුද්ධානුස්සතිය වඩන්න පටන් ගන්නවා. හරීම වැදගත් දෙයක් ඒක. ඒක ඉතාම වැදගත් දෙයක්. එතකොට ඒකෙදී අපි බලනවා මෙහෙම, කොහොමද බුදුරජාණන් වහන්සේ අරහං වෙන්නේ? පංචස්කන්ධේ උපාදානය කරගත්තේ නැති නිසා. අන්න අරහං කියන්නේ මොකටද? බුදුරජාණන් වහන්සේට උපාදානයක් තිබ්බේ නැහැ. ස්කන්ධ තිබ්බේ නැද්ද බුදුරජාණන් වහන්සේ නමකට? ස්කන්ධ තිබුණා. තිබුණ නැත්තේ මොකද්ද? උපාදානය තිබ්බේ නැහැ. ස්කන්ධ තිබුණා, උපාදානය තිබුණේ නැහැ. එතකොට ඒ ස්කන්ධයන් උපාදානේ නොවන මට්ටමකයි අපගේ භාග්‍යතුන් වහන්සේ වැඩ හිටියේ. උපාදානයක් තිබෙන්නේ. එතකොට අනුපාදාය මට්ටමට අපගේ භාග්‍යතුන් වහන්සේ වැඩ හිටියේ. ඒ උපාදානේ නැතුව ස්කන්ධ ටික අපගේ බුදුරජාණන් වහන්සේ ඇසුරු කළ නිසා ඒකට අපි මොකද්ද කියන්නේ? අරහං කියනවා. ඒකට මොකද්ද කියන්නේ? අරහං. ඒකට තමයි අරහං කියන්නේ. සම්මා සම්බුද්ධෝ කියන්නේ. දැන් බලන්න අර ස්කන්ධයන්ගෙන් මිදෙන එකනේ අපේ ඉලක්කය. දැන් මේ විදිහට වඩන්න පටන් ගන්න ඕනේ. දැන් මේ මම කියන්නේ ප්‍රඥාව නම් වූ ගැඹුරු ආධ්‍යාත්මික ශක්තිය තමන් තුළ අවදි කරගන්න මොනවද කරන්න ඕන කියලා. මේ අපේ ආධ්‍යාත්මික ශක්තිය පින්වත්නි අපි අවදි කරගන්න ඕනනේ. ඒක අවදි කරගන්න බැරි වුණොත් අපිට මොකුත්ම කරන්න බෑනේ. ඒ අපේ ආධ්‍යාත්මික ශක්තිය අපිම එකතු වෙලා අවදි කරගන්න ඕන. එතකොට එතන සම්මා සම්බුද්ධ කියන්නේ මොකද්ද? සම්මා සම්බුද්ධ කියන්නේ පින්වත්නි බුදුරජාණන් වහන්සේ පංචස්කන්ධය දැන් අර චතුරාර්ය සත්‍ය අවබෝධ කළා කියලා වඩපු එකද තව ගැඹුරට යනවා. බුදුරජාණන් වහන්සේ පංචස්කන්ධයම දුකක් විදියට වදාලා. මොකද්ද දුක කියලා වදාලේ? ඒ සංකීර්තේන පංච උපාදානස්කන්ධා දුක්ඛානි. මේ එතන මේ දුක සකස් වෙන්නේ කොහොමද? මේ දුක දැන් මේක දුකක් නම් මේක සකස් වෙලා තියෙන්නේ මොකක් නිසාද? පෙර සංසාරේ අවිද්‍යාව ක්‍රියාත්මක වෙච්ච නිසා. පෙර සංසාරේ තණ්හාව වැඩපු නිසා. පෙර සංසාරේ උපාදානය කරගත්ත නිසා. පෙර සංසාරේ අවිද්‍යාවද සංසාරේ තණ්හාවද පෙර සංසාරේ උපාදානයේද පදනම් කරගෙන රැස්ුණා යම් දෙයක් සසර මොකද්ද? කර්ම. එතකොට කර්ම රැස්ුණි අවිද්‍යාවෙන් තොරව තණ්හාවෙන් තොරව උපාදානයෙන් තොරව කර්ම රැස්ිනවද? නෑනේ, කර්ම රැස්ෙන්නේ නෑනේ. අවිද්‍යා පත්‍යා සංඛාරා කියලානේ කියන්නේ. අවිද්‍යාවෙන් තොරව සංස්කාරයන්ගේ රැස්වීමක් දකින්න ලැබෙන්නේ නැහැ. එතකොට බුදුරජාණන් වහන්සේ පංචස්කන්ධයේ දුකක් විදියට වදාලා මේ පංචස්කන්ධය දැන් හටගෙන තියෙනව නේද? දැන් මේ රූපේ ලැබිලා නේද? ඒක ලැබිලා. එතකොට ඒක ලැබිලා තියෙන්නේ මොකක් නිසාද? පෙර සංසාරේ පෙර සසර ඉපදී ඉපදී මෙරි මෙරි ආපු සංසාරයකටනේ පින්වත්නි අපි ආйти. පෙර සංසාරේ අවිද්‍යාව තිබුණා. පෙර සංසාරේ තණ්හාව තිබුණා. පෙර සංසාරේ උපාදානය තිබුණා. පෙර සංසාරේ කර්ම රැස්වීමක් තිබුණා. පෙර සංසාරේ අවිද්‍යාවද තණ්හාවද උපාදානයේද කර්ම රැස්වීමද පෙර සංසාරේ සිද්ධ වෙච්ච දෙයක්. එතකොට අවිද්‍යාව තණ්හාව උපාදානීය කර්ම රැස්වීම කියන එක තමයි දුකේ සමුදය. අන්න දුක හටගන්න හේතුව දුකේ සමුදය. දුකේ නිරෝධය. මේ මොහොතේ දැන් අපිට රූපයක් තියෙනව නේද? මේ මොහොතේ අපිට විඳීම් හටගන්නව නේද? මේ මොහොතේ අපිට ලෝකේ අඳුන ගන්න පුළුවන් සංඥා හටගන්නව නේද? මේ ලෝකේ අපිට සිතුවිලි ගලනව නේද මේ මොහොතේ? සද්ධාව වෙන්න පුළුවන්. සිතුවිලිනේ ගලන්නේ. ද්වේෂය වෙන්න පුළුවන්. සිතුවිලි ගලනවනේ. මේ මොහොතේ අපි තුල හටගන්නා වූ සිතුවිලි වලට අපි කියන්නේ මොකද්ද? සංඛාර. ඒකට මොකද්ද කියන්නේ? සංඛාර. එතකොට මේ මොහොතේ මේ ඔක්කොම දැනෙන්නේ විඥානයක් තියෙන නිසා නේද? මැරිච්ච මිනිසුන්ට දැනෙන්නේ නැහනේ. ඇයි? ආයුෂද උණුසුමද විඥානයේද බැහැර වෙලා නිරුද්ධ වෙලා. ආයුෂයත් ඉවරයි උණුසුමත් නැහැ ගතේ විඥානයත් නිරුද්ධ වෙලා. එතකොට මේ ආයුෂයි ආයුෂ්මාච විඥානං ආයුෂයයි උණුසුමයි විඥානයයි මේ ගතේ නැත්තම් ඉවරයි දුක නිරුද්ධ වෙනවා. දුක නිරුද්ධ වෙනවා. ආයුෂයයි උණුසුමයි විඥානයයි නැති වුණොත් එහෙම දුක නිමා වෙනවා. මේ අත්දකින්න දුක නිමා වෙනවා. ඒ කියන්නේ අත්දකින්න දුක නිමා වෙනවා කියන්නේ සදාතනිකව දුක නිමා වෙනවා නෙමෙයි, දුක වළඳන්න බෑනේ මේ වෙලාවේ. ඒ කියන්නේ මැරිච්ච මිනිසුන්ට දුක වළඳන්න බෑනේ. දැන් අපි මැරිලා නැහැ. මැරිලා නැහැ. එතකොට මැරිලා නැහැ ඇයි? මේ රූප වේදනා සංඥා සංකාර විඥානයන්ගේ පැවැත්මක් තියෙනවා. රූප වේදනා සංඥා සංකාර විඥානයන්ගේ පැවැත්මක් අපි තුල තියෙනවා. එතකොට මෙහිම අපි තුල ස්කන්ධයන්ගේ පැවැත්මක් අපි තුල තියෙනවා නම් ඒ ස්කන්ධයන් කෙරෙහි මේ මොහොතේ බැඳුණු විඥානයක් පැවැත්වුවොත් මොනවායින් බැඳුණුද? තණ්හා උපාදානයන්ගෙන් බැඳුණු විඥානයක් පැවැත්වුවොත් මේ මොහොතේ තණ්හා උපාදානයන්ගෙන් බැඳුණු විඥානයක් යම් කෙනෙක් පවත්වනවා නම් එයා බැඳුණු විඥානයක් පවත්වන්නේ ඇයි? මේ මොහොතේ අවිද්‍යාව තියෙන නිසා. මේ මොහොතේ අවිද්‍යාව නැත්තම් මේක අතහැරෙන්න ඕනද නැද්ද? මේක අතහැරෙන්න ඕන. මේ මොහොතේ අවිද්‍යාව ක්‍රියාත්මක වෙන නිසා අර ස්කන්ධ හටගෙන නිරුද්ධ වෙලා යනවා. ඒවා ඉපදිලා බිඳිලා යනවනේ. වේදනාව එක දිගට පවතින්නේ, සංඥා එක දිගට පවතින, ඒවා ඇති වෙලා නැති වෙලා යනවා. හටගෙන බිඳිලා යනවා. ඒ හටගෙන බිඳී යන ස්කන්ධයන් ඉපදි ඉපදි බිඳි බිඳි යාමක් තමයි තියෙන්නේ. ඒ විදියට ඉපදීපදි බිඳි බිඳි යන ස්කන්ධ පරම්පරාව, ඉපදෙන බිඳෙන ස්කන්ධයන්ගේ ස්කන්ධ පරම්පරාව, මේ ඉපදී බිඳි යන ස්කන්ධ පරම්පරාව කෙරෙහි අපි තුල තණ්හා උපාදාන කරන කමක් අපේ සිතෙන් එනවා නම් ඒක එන්නේ මොකක් නිසාද? අවිද්‍යාව දැන් ක්‍රියාත්මක වෙන්න. අවිද්‍යාව ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් තණ්හා කරන්නවත් බෑ අපිට. අපි බැඳෙන්නෙත් නෑ ලෝකෙට. එතකොට මේ මොහොතේ තණ්හා උපාදාන කියන එක ක්‍රියාත්මක වෙන්නේ මේ මොහොතේ අපට අවිද්‍යාව ක්‍රියාත්මක වෙන නිසා. එහෙනම් අපි මේ මොහොතේ අවිද්‍යාව නිරුද්ධයි නම්, මේ මොහොතේ තණ්හාවත් නිරුද්ධයි නම්, මේ මොහොතේ උපාදානයත් නිරුද්ධයි නම්, මේ මොහොතේ කර්ම රැස් වෙයිද? කර්ම රැස් වෙන්නේ නැහැ. කර්මයේද නිරුද්ධ වී යනවා. මොකද්ද? මේ මොහොතේ හටගෙන තියෙනවා රූපස්කන්ධයක්, වේදනාස්කන්ධයක්, සංඥාස්කන්ධයක්, සංකාරස්කන්ධයක්, විඥානස්කන්ධයක්. මේ මොහොතේ හටගෙනනේ. හරිනේ? මේ මොහොතේ හටගෙන තියෙන්නේ ඇයි? මේ හටගත් එකම දුක. මේ මොහොතේ රූපේ ලැබිච්ච එක දුක. එතකොට මේ මොහොතේ රූපයක් ලැබුණේ මොකක් නිසාද? මොකක් නිසාද? පෙර සංසාරයේ අවිද්‍යාව ක්‍රියාත්මක වෙච්ච නිසා, තණ්හාව තිබ්බ නිසා, උපාදානයේ නිසා, මේ අවිද්‍යා තණ්හා උපාදාන නිසා රාන්න සංඛාර ගොඩ නැගිච්ච නිසා. ඒක තමයි දුකේ සමුදය. චතුරාර්ය සත්‍ය අවබෝධයක් නැති නිසානේ මේ දුකේ නිරෝධය මොකද්ද? දැන් හටගත් මේ පාවිච්චි කරන රූපය කෙරෙහි, වේදනාව කෙරෙහි, සංඥාව කෙරෙහි, සංකාර කෙරෙහි, විඤ්ඤාණස්කන්ධය කෙරෙහි තණ්හා උපාදාන කරන කමක් නැත්තම්, තණ්හා උපාදාන කරන කම ඉන්නේ මොකක් නිසාද? අවිද්‍යාව ක්‍රියාත්මක වෙන නිසා. එතකොට අවිද්‍යාව තණ්හා උපාදාන කම නැත්තම්, අවිද්‍යාවත් නිරුද්ධයි නම්, තණ්හාවත් නිරුද්ධයි නම්, උපාදානයත් නිරුද්ධයි නම්, ස්ථිරයි කර්මයේ නිරුද්ධයි. ස්ථිරවම කර්මයේ නිරුද්ධයි. ආයික කිසිම තර්කයක් නැහැ. බලන්න දෙයක් නැහැ. විස්තිරෝම කර්මයේ නිරුද්ධයි. එහෙම කර්මයේ නිරුද්ධ වුණොත්, එහෙම කර්මයේ නිරුද්ධ වුණොත් නැවත නැවත ස්කන්ධ හටගන්න තියෙන ජවය, නැවත නැවත ස්කන්ධ හටගන්න තියෙන ශක්තිය නිරුද්ධ වී යනවා. ඔක තමයි දුකේ නිරෝධය. ඒ වෙනුවෙන් මේ මොහොතේ, දැන් මේ මොහොතේ මේ තණ්හා උපාදාන භව කර්ම රැස්වීමෙන් සිත මුදවා ගන්න නම් යාට මොකද්ද කරන්න තියෙන්නේ? මේ මොහොතේම ස්කන්ධ ටික විදර්ශනා කරන්නයි තියෙන්නේ. අනිච්චානුපස්සනා, අනිත්‍යයි මේ රූපය. අනිත්‍යයි මේ වේදනාව, අනිත්‍යයි මේ සංඥාව, අනිත්‍යයි මේ සංකාර, අනිත්‍යයි මේ විඥානෙ. අනිත්‍ය නම් දුකක්. අනිත්‍ය නිසායි දුක. අනිත්‍ය වෙන්නේ නැත්නම් ලෝකේ බුදුරජාණන් වහන්සේලා පාල වෙන්නේ. අනිත්‍ය කියලා ලෝකේ දෙයක් නැත්නම් මේ මිහිමත සත්‍ය අවබෝධය කියලා එකක් අපි කතා කරන්න ඕනේ. අනිත්‍යතාවය නැත්නම් අපි මේ දහම් සභාවට වඩින්නේ. අනිත්‍යතාවය කියලා එකක් නැත්නම් ඔයාලත් ඔහොම ඇවිල්ලා වාඩි වෙන්නේ. ඔයාලා ඔතනට එකතු කළේ, මෙතනට රැස් කළේ කුමක්ද? අනිත්‍යතාවය. ඇයි අනිත්‍ය නැති ලෝකයකට බුදු කෙනෙක් පහළ වෙලා ධර්මයක් දේශනා කරලා පිරිනුවම් පෑම ගැන කියන්න ඕනේ නේ? අනිත්‍යතාවය කියලා එකක් නැත්නම් ඉරපායන්නේ. මේ මොහොත උදා වෙන්නේ. ඇයි ඊයේ රාත්‍රියේ අනිත්‍ය වීමෙන් තමයි අද උදේ කාලේ එළඹිලා තියෙන්නේ. අද උදේ අනිත්‍ය වීමෙන් තමයි මේ මොහොත උදා වෙලා තියෙන්නේ. මේ මොහොත අනිත්‍ය නැත්නම් අපිට නැවත නැවත දහම් කතා කරන්න අවකාශයක් නැහැ. අනිත්‍යතාවය කියන්නේ හැම වෙලාවකම කෙනෙකු අලුත් කරන දෙයක්. අලුත් අවස්ථාවක් කියන්නේ අනිත්‍යතාවය. සම්මිනිසු හිතානින්න ඈලි මෑලි වෙලා යන අනිත්‍ය ගැන කියද්දී අනිත්‍යතාවය කියන්නේ සුන්දර භාවයක්. අනිත්‍යතාවය කියන්නේ ලස්සන දෙයක්. අනිත්‍යතාවය කියන්නේ කනස්සල්ලට හේතුවක් නෙමෙයි. අනිත්‍යතාවය කියන්නේ ආශ්චර්යවත්. ඒක අනිත්‍ය නම් ඒක දුකක්. අනිත්‍ය නිසාමයි දුක. මේ ස්කන්ධ අනිත්‍ය වෙනකොට, දැන් සුඛ වේදනාව අනිත්‍ය වෙනකොට දුක් වේදනාව උපදිනවා. දුක් වේදනාව අනිත්‍ය වෙනකොට සුඛ වේදනාව උපදිනවා. එතකොට කෙනෙක් කියන්න පුළුවන් ඉතින් අනිත්‍යතාවය නිසානේ සැප. පින්නත් නී සුඛ වේදනාව බිඳිලා යන එක දුකයි. දුක් වේදනාව උපදින එක දුකයි. දෙකේම දුක තියෙනවා. මොකද්ද? සුඛ වේදනාව බිඳෙන එක දුකයි. දුක් වේදනාව උපදින එක දුකයි. එහෙනම් ඒකයි සුඛ වේදනාවද විදර්ශනා කරන්නේ අපි. සුඛ වේදනාවද දුක් වේදනාවද දෙකම අපි විදර්ශනාවට ගන්නයි. සුඛ වේදනාව සුඛ වේදනාව බිඳෙනකම දුක, දුක් වේදනාව උපදින එක දුක. දුක නම් අනාත්මයි. මට කරන්න පුළුවන් හපංකමක් නෑ. මට කරන්න පුළුවන් පාලනයක් නෑ. මට කරන්න පුළුවන් වෙනස්කමක් නෑ. මට ලොකු දෙයක් කරන්න බෑ. මට ලොකු දෙයක් කරන්න බෑ. ඇයි මට ලොකු දෙයක් කරන්න බැරි? මට ලොකු දෙයක් කරන්න බැරි පින්නොත්නි, මේ ලෝකේ අපි හිතනවට වඩා ගොඩාක් වෙනස්. මගේ පාලනයෙන් ගිලිහිච්ච එකක් අනාත්මයි. අනිත්‍යයි දුකයි අනාත්මන නොඇලිය යුතුයි. නොඇලිය යුතුයි ලෝකෙට විරාගානුපස්සී. නොඇලිය යුතු නම් ඇලෙන්න බැරි නම් කලකිරිය යුතුයි ඒ ලෝකේ ගැන. යා ස්කන්ධ ගැන කලකිරෙන්නේ. නොඇලිය යුතු නම් කලකිරිය යුතුයි. කලකිරිය යුතු නම් කලකිරීම කියන්නේ නිබ්බිදානුපස්සී. කලකිරිය යුතු නම් ඇයි කලකිරෙන්න ඕන? මේ ලෝකේම නිරුද්ධ වී යන එකක්. නිරෝධානුපස්සී. ලෝකේම නිවි නිවි පත්තු වෙන එකක්. එක දිගට පත්තු වෙන එක ලෝකයක් නෑ. නිරුද්ධ වී යන එකන්න. ආත්තහැර දැමිය යුතුයි. මොකද්ද කරන්න ඕන? ආත්තහැර දැමිය යුතුයි. මෙන්න මේ විදියට බලනවා නම් කවුරු හරි කෙනෙක් ඇස් දෙක පියාගෙන තමන්ගේම ස්කන්ධ ටික මේ විදියට බලනවා නම් ඒ බලන කෙනා බලන කම දුක්ඛ නිරෝධගාමිනී පටිපදාර්ය සත්‍ය. ඕ නෝකට තමයි පින්වත්නි චතුරාර්ය සත්‍ය කියන්නේ. ඔය චතුරාර්ය සත්‍ය ගුරු උපදේශ නැතුව අපගේ බුදුරජාණන් වහන්සේ අවබෝධ කළා. ඒ නිසයි සම්මා සම්බුද්ධ වෙන්නේ. අන්න දැන් බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධ වෙන සීක කියනකොට ඔයාට ඔය කතාව මතක් වෙනවා නම් මේ අම්මලාට දැන් ඊ සද්ධාව ප්‍රඥාවට රුකුල් දෙන ගමන් තියෙන්නේ. දැන් ඊ අම්මා තුල තියෙන සද්ධාව ප්‍රඥාව නම් වූ ගැඹුරු ආධ්‍යාත්මික අවකාශය අවදි කරමින් තියෙන්නේ. එයාගේ ප්‍රඥාව අවදි කරමින් තියෙන්නේ. ඔය විදියට බුදු ගුණ දකින්න නැති ඔය විදියට බුදුගුණ බලන්න ඇති කෙනෙකුට සද්ධාවෙන් දුක නිමා වෙන්නේ. මොකද මේ සසර තරණය කරන්න තියෙන්නේම සද්ධාවේ. මේ සංසාරයේ තද්දව නැත්තම් බෑ. දැන් ශ්‍රී ලංකාවේ සමහර අය ඉන්නවා සද්ධා මාත්‍රයක්වත් නැහැ. සද්ධා මාත්‍රයක්වත් නැහැ. එතකොට සද්ධා මාත්‍රයක්වත් නැති වුණාම දුක ඉවර කරන්න බෑ. සමහර පොත්පත් කියවනවා බණ දන්නවා සද්ධාව නැහැ. සද්ධාව අඩුපාඩු සහිතයි. සද්ධාවනේ. එතකොට බුදුරජාණන් වහන්සේ අපට අනුදැන වදාළේ කුමක්ද? භාග්‍යවතුන් වහන්සේ අපට අනුදැන වදාලා පින්වත්නි, උන්වහන්සේ අපට පින්වා දුන්නා සද්ධාවෙන් මේ දුක නිමා කරන්න පුළුවන් කියලා. ඒක එක තැනක තියෙන සද්ධාය තරති යෝගං. මේ යෝගය තරණය කරන්න තියෙන මොකෙන්ද? සද්ධාවෙන්. සද්ධාවෙන් මේක තරණය කරන්න තියෙන. සද්ධාව නැත්තම් මේ යෝගය තරණය කරන්න පුළුවන් කමක් නැහැ. සද්ධාය තරති යෝගං. වෙන විකල්පයක් නැහැ. නිසඳ පහර තරණය කරන්න. එතකොට පින්වත්නි, ඔය පින්නතුන්ලා හොඳට මේ කියන යථාර්ථය, මේ කියන කතාව තේරුම් ගන්න. සද්ධාව මේ විදියට හැදුනොත් යම් කෙනෙක් තුල, මේ විදියට හැදුනොත් මොකද වෙන්නේ? දුක්ඛෝපනිසා සත්ත. එයා තුල උපදින්නේ ස්ථාවර සද්ධාව. ඇයි? එයා දුක දකිමින් දකිමින් සද්ධාවට එන්නේ. බුද්ධ පිළිමය දකිමින් දකිමින් මේ සද්ධාවට එන්නේ. ඔයගොල්ලෝ අහලා තියෙනවද දුක්ඛෝපනිසා සද්ධා කියලා වචනයක් තියෙනවා. ඊට පස්සේ එයා දුක්ඛෝපනිසා සද්ධා, ඒක තමයි ප්‍රඥාවට රුකුල් දෙන්නේ. නැහ අපිට පිළිමයක් දකින්නකොට අත් දෙක එකතු වෙනවා තමයි. ඒක ලොකු දෙයක් නෙමෙයි. ඊළඟට සම්මා සම්බුද්ධ විජ්ජාචරණ සම්පන්නු. විජ්ජා, විද්‍යාවක් තිබ්බා. මොකද්ද? භාග්‍යවතුන් වහන්සේ දැනගත්ත අතීත ස්කන්ධ හැදුණු විදිය. සංසාරයේ අතීත ස්කන්ධ හැදිච්ච විදිය භාග්‍යවතුන් වහන්සේ අවබෝධ කළා. විද්‍යාව. ඇයි? ස්කන්ධ දුක අරමුණු කරලා තමයි බුදුගුණ ටිකම කියවන්නේ. අනාගත ස්කන්ධ හට ගන්න විදියත් උන්වහන්සේ අවබෝධ කළා. හට නූපන්න ස්කන්ධ උපදින්නේ කොහොමද කියලා උන්වහන්සේ අවබෝධ කළා. මේ දැන් ස්කන්ධ හට ගන්න විදිය අවබෝධ කළා. කොහොමද හට ගන්නේ? රූපය සතර මහා ධාතුන් නිසා. වේදනාව ස්පර්ශ ප්‍රත්‍යයෙන්. සංඥාව ස්පර්ශ ප්‍රත්‍යයෙන්. ස්පර්ශ නිසානේ සංඥා හටගන්නේ. සංස්කාර ස්පර්ශ ප්‍රත්‍යයෙන්. දැකපු නැති, අහපු නැති, දැනුණු නැති, හිතුන් නැති දේවල් සම්බන්ධ අපට කවදාවත් සිතුවිලි ගල්ලා තියනවද? නැහැ. සංකාර ස්පර්ශ ප්‍රත්‍ය. විඥානි මොනවා ප්‍රත්‍යින්ද? නාම රූප ප්‍රත්‍ය. අන්න ඔය විදියට මේ මොහොතේ ස්කන්ධ හට ගන්න විදියත් අවබෝධ කළා. විඥා. ඒකට කියන්නේ මොකද්ද? විඥා. චරණ කියන්නේ. එහෙමනම් මේ මොහොතේ ස්පර්ශයෙන් මිදිය යුතුයි, සතර මහා ධාතුයෙන් මිදිය යුතුයි, නාම රූපයන්ගෙන් මිදිය යුතුයි කියලා. මේ මිදීමට, නාම රූපයන්ගෙන් මිදීමට අවශ්‍ය සීලයෙන් පටන් අරන් ප්‍රඥාවෙන් ඉවර වෙන ධර්ම 15ක් වදාලා. චරණ, 15 චරණ ධර්ම. ඔන්න ඕකට විජ්ජා චරණ කියන්නේ. දැන් බලන්නකෝ යාට බුදුගුණ තේරෙන ගැඹුර. සුගත, මේ ජීවිතයේදීම උපාදානය බැහැර කිරීමට තරම් උන්වහන්සේ ශ්‍රේෂ්ඨයි. ලෝකවිදු. පින්වත්නි, මොකද්ද ලෝකවිදු කියන්නේ? දැන් ඔයාලා දන්නවට වඩා කොච්චර ගැඹුරට යන්න ඕනද බලන්න. ලෝකවිදු කියලා කියන්නේ මේ ස්කන්ධ පරම්පරාව. ස්කන්ධ පරම්පරාව. ස්කන්ධ හටගන්න තැන නස හරියටම දන්නවා. ස්කන්ධ හට ගන්න විදිහ හරියටම දන්නවා. ඒ ස්කන්ධ හටගන්නේ ගර්භාෂයකද, බිත්තරයක් ඇතුලේද, කුණු ගොඩකද, ඕපපාතිකවද කියලා දන්නවා. සත්ව ලෝකය. එතකොට ඒ ඒ සත්වයා ඒ ඒ තැනට බැසගන්නේ පිහිටන්නේ මොකක් නිසාද? එයා තුළම රැස්වෙච්ච යාම සිතින් කයින් වචනින් අනුගමනය කරපු ක්‍රියාමාර්ග ඇතුළේ ගොඩ නැගිච්ච කම්ම සංකාර නිසා, කර්ම සංකාර නිසා සංකාර ලෝකේ. ඒ සංස්කාරයන් අනුව තමයි එයාගේ අවකාශය තීරණය වෙන්නේ. අවකාශය, අවකාශය කියන්නේ මොකද්ද? අවකාශය කියන්නේ මේ අතරක හිස් බව. දැන් මේ බිත්තියයි මේ බිත්තියයි අතර හිස් බවක් පවතින. හිස් බව කියලා කියන්නේ එක බොරුවක්. ඇයි මෙතන වායෝ ධාතුව තියෙනවා. වායු රැඳිලා තියෙන හිස් බව කියලා කියන්නේ නැහැ. නමුත් අපි දැනට එහෙම තේරුම් ගමු. හිස් බව කියන්නේ අතරක පවතින හිස් බව. ඒ හිස් බව යාට පැනවෙන්නේ. දැන් සමහර අයට ඉන්න පුළුවන් එයා කන්ඩිෂන් කරපු කාමරයක. නමුත් සමහර අයට ඉන්න වෙලා තියෙන බෝක්කුව ඇතුලේ. රැය පහන් කරන්න වෙලා. ඒ අවකාශයේ පැනුනේ කොහොමද? ඒ ඒ කෙනාගේ ඒ ඒ තැන සිද්ධ කළා වූ කුසලා කුසලයන්ගේ ප්‍රමාණය මත. ඒ කුසලා කුසලයන්ගේ ප්‍රමාණය මත තමයි ඒ தත්ත්වේ පැනවිලා තියෙන්නේ. ඒ කුසලා කුසලයන්ගේ ප්‍රමාණය මතේ පැනවුණු ජීවිතය ගැන උන්වහන්සේ පරිපූර්ණව අවබෝධ කළා ලෝකවිදු. මොනවාද ලෝකය? සත්ව ලෝකය, සංකාර ලෝකය, අවකාශ ලෝකය. අවකාශය ලෝකවිදු. අනුත්තර පුරිස ධම්මසාර මෙහිම බදාරලා බුදුරජාණන් සවදාලා නුඹලාගේ ගමන් මඟ මෙහිම එකක්. ඔයා මේ ඒකෙදි කුසලේ මතු කළා, අකුසලේ මතු කළා, නිවන මතු කළා. ඉමේ ධම්මා කුසලා, ඉමේ ධම්මා කුසලා, මෙයයි කුසලේ, මෙයයි අකුසලේ කියලා ඒ සත්වයට කිව්වා. ඔයා තුළ මේ වැඩෙන්නේ අකුසල් පතයක්, මේ වැඩෙන්නේ කුසල පතයක්. මේ විදිහට ඔයා අනුගමනය කළොත් ඔයා නිවනට එකතු වෙනවා කියලා කියද්දී අර ස්කන්ධයන් දුකක් විදියට, ස්කන්ධයන් විඩාවක් විදියට තේරුම් ගත්ත මිනිස්සු බුදුරජාණන් වහන්සේ වට එකතු වුණා. අනුත්තර පුරිස ධම්මසාරති. මේ ස්කන්ධ දුකක් වශයෙන් නොදකින්නේ මිනිස්සු විතරක් නෙමෙයි, දෙවියොත් දකින්නේ. ස්කන්ධ දුකක් වශයෙන් මිනිසුන්ට විතරක් නෙමෙයි පේන්නේ නැත්තේ, දෙවියන්ට පේන්නෙත් නැහැ. මේ ස්කන්ධයන් දුකක් වශයෙන් දෙව් මිනිසුන්ටම අනුශාසනා කළ නිසා පංචස්කන්ධයේ දුකක් වශයෙන් දෙවියන්ටත් අදාලා මිනිසුන්ටත් අදාලා. එනිසා සත්තා දේව මනුස්සාන බුද්ධෝ මහා ප්‍රඥාවකින් උන්වහන්සේ තමන්ගේ පංචස්කන්ධය ලෝකේ ස්කන්ධ හට ගැනීම දුකක් වශයෙන් ආර්ය සත්‍යයෙන් විමසලා ප්‍රඥාවෙන් අවබෝධ කළා විතරක් නෙමෙයි, මහා කරුණාවෙන් ගම් නියම් ගම් වැඩම කරලා, පා වෙහෙසෙනකන් වැඩම කරලා, අවුවේ පිච්චි පිච්චි මහා කරුණාවෙන් ස්කන්ධයන්ගේ දුක අවබෝධ කිරීමට ලෝක සත්‍යයට අනුශාසනා කළා බුද්ධෝ. නිකම්ම අනුශාසනා නෙමෙයි මේවා. උන්වහන්සේ කලින්ම මිදුනා පංචස්කන්ධයෙන්. උපය උපාදාන අභිනිවේස අනුසය කියන කෙලෙස් ටිකෙන් උන්වහන්සේ මිදිලා ඒ ධර්මයේ මතු කළේ. ඒ නිසා ඒකට භාග්‍යවන්ත වුණා උන්වහන්සේ භගවා. දැන් බලන්නකො ප්‍රඥාව අවදි වෙන විදිය. ඔන්න ඔය විදියට යම් කෙනෙක් කළොත් එයා වඩන ඒ අනුස්සතිය ප්‍රඥාව පිණිසමයි පින්වත්. වෙන දෙයකට නෙමෙයි. මාසයක් කරලා බලන්න මේ දේශනාව අහලා මාසයක් කරලා බලන්න දුක ඉවර වෙනවා. මාසයක් කළත් ඇති. එබඳු නිවීමක් පිණිස මේ හෝරාවක දේශනාව උපකාර වේවා. දායකත්වයේ අංක 1141 ශාන්තිපුර උණගල විහෙරේ පොළොන්නරුව පදිංචි එච්.ඒ. චන්ද්‍රලතා මහත්මිය දායකත්වයේ ගෙන කටයුතු කරනවා. එච්.ඒ. චන්ද්‍රලතා මහත්මිය ඇතුළු පින්තුන්ට අපි ආශිර්වාද කරනවා. නිදුක් නිරෝගී සුව චිර ජීවනය, කායික මානසික සුවපත් බව පිණිස වේවා. මේ උතුම් කුසලානි සංස ධර්මයන් වහ වහා නිවන් මඟ පූර්ණේ කර ගැනීමටම බලවත් වේවා කියලා අපි අධිෂ්ඨාන කරනවා. වසර 6කට පෙර 2020 8 මාසයේ 18 දින පරලෝක ප්‍රාප්ත තමන්ගේ දයාබරණීය ස්වාමි පුරුෂයාණන් වන ඒ ඒ මාවත්ත මහත්මාටද, මියගිය දෙමව්පියන්ට, එවැගේම එතුමියගේ චන්ද්‍රලතා මහත්මියගේ මියගිය දෙමව්පියන්ට සහ සහෝදරයා ඇතුළු සියලු පරම්පරාගත ඥාතීන්ට, චන්ද්‍රලතා මහත්මිය ප්‍රදාන මේ ස්ථානයට රැස් වුණා වූ සියලු පින්තුන් නමින් මියගිය ඥාතීන්ටද මේ කුසල් අනුමෝදන් වේවා. සියලු ඥාතීන්ගේ භවය සුවපත් වේවා. සංසාර දුක් ගෙවා ලබන උතුම් නිවන් පිණිසම මියගිය ඥාතීන්ට මේ කුසල් හේතු වාසනා වේවායි අපි ප්‍රාර්ථනා කරනෝ. දේශකයන් වහන්සේ වෙච්ච අපටද ඊතා මෛත්‍රියෙන් ආශිර්වාද කොට තිබෙනවා. සියලු මහා සංඝ රත්නයටත් ආශිර්වාද කරලා තියෙනවා. සිංහපුර විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ වැඩ වාසය කරන සියලු ස්වාමින් වහන්සේලාට, ශාන්තිපුර ශ්‍රී ආනන්දාරාමේ වැඩ වාසය කරන ස්වාමින් වහන්සේලාට මේ කුසල් අනුමෝදන් වේවා. සියලු මහා සංඝ රත්නයට මේ කුසල් අනුමෝදන්ව භවගාමී ජීවිත සුවපත් වේවා, ආයති භවයේ සුවපත් වේවා. හැම දිනාටම රැස් කරගත්තා වූ මේ කුසල් සියලු මහා සංඝ රත්නයට සුවසේම නිවන් මඟ වඩා ගැනීමට මේ කුසල් බලවත් වේවා. දායකත්ව දරණී මහත්මියගේ 70 වන ජන්මදිනයටද ඊතා මෛත්‍රියෙන් ආශිර්වාද කරනවා. නයනී දීපිකා මාවත්, නිම්නා සජීවී මාවත්, නිපුන් සමීර මාවත් යන දරුවන්ට ද ආශිර්වාද කරලා තිබෙනවා. ලලිත් බාලසූරිය, තිසර බෝගහවිට, ශාලිකා උදේනී කියන පිනතුන්ටත්, බෑනාවරුන් සහ සියලු දෙනාට, ලේලිවරුන්ට ආශිර්වාද කරලා තිනවා. ඒ වගේම දමිතු, සලිනි, මිනුති, මිතුජ කියන මුණුබුරු මිනිබිරියන් ඇතුළු සහෝදර සහෝදරියන් රැස්සුණු සියලු දෙනා ආශිර්වාද කරමින් මෛත්‍රියෙන් සිහි කරනවා. සතරවරං රජ දරුවන්, සක් දෙවිඳුන් ප්‍රදාන සියලු දෙවියන්ටද, බ්‍රහ්ම රාජ මණ්ඩලවලටද, අවීචියේ පටන් බවාග්‍රේ දක්වා විහිදී පැතිරී පවතින පෙනෙන නොපෙනෙන හැම දිනාටමද මේ කුසල් නිවන් දොරටුවක් වේවා. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු සාසනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ත්වං සදා. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි.
දේශක්ඛයෝ